නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ဓမ္မံ සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි
තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ
තිසරණ සහිත වූ
පංචශීල සමාදානය
සීල සමාදානය
මාර්ගඵල නිවන් පිණිසම
මාර්ගඵල නිවන් පිණිසම
හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත එනම් හැමදෙනාම බොහෝම සද්ධාවෙන් බොහෝ මූණාවෙන් මේ සද්ධර්මය අවබෝධ කරගන්නට මේ දේශනාව හේතු වේවා කියන අදහසින් හැමදෙනාම ශ්‍රවණය කරන්නට එනම් අපේ සදස්ස පුඩි අමුරු දේශනාව පටන් ගන්නද එනම් අවසරයි තිරුවන් සරණයි
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඉතින් මුලින්ම මතක් කරන්නට ඕනේ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම මත බොහෝම කෙටි කාලෙකින් තමයි මේ සූත්‍ර දේශනාව තෝරගත්තේ. මං උපරිමයෙන් උත්සාහවත් වෙනවා සූත්‍ර දේශනාවේ තියෙන දහම් කරුණෝ ඔබට මතක් කරන්නට. සූත්‍ර දේශනාව නම් ස්වභාවයේ ටිකක් දිගයි සූත්‍රය, නමුත් කැටි කරලා ගත්තහම අර්ථය කොහොමද එන්නේ කියන එක පිළිබඳව විස්තර කරලා දෙන්නට උත්සාහවත් වෙනවා. සංයුක්ත නිකායේ සලායතනික වග්ගයේ සංක ධම්ම කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට හේතු වුණේ බුදුරජාණන් වහන්සේ නාලන්දාව සමීපයේ පාවාරික අඹවනයේ වැඩවාසය කරන අවස්ථාවේ නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයෙක් හිටියා, අසිකන්දක පුත්ත ගාමිණී කියලා. මේ ගාමිණී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දක්වන්නට තියෙන ගෞරවයන් දක්වලා එකත් පසුකව වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග සතුරු සාමිච්චිය යෙදුනහම බුදුරජාණන් වහන්සේ මේ ගාමිණියගෙන් ප්‍රශ්නයක් අහනවා. ගාමිණිය, නිගණ්ඨනාත පුත්ත කෙසේනම් ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ගාමිණී උත්තරයක් දෙනවා. වහන්ස, නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ශ්‍රාවකයන්ට මෙන්න මේ විදිහට ධර්මයක් දේශනා කරනවා. යම්කිසි කෙනෙක් පරපණ නසද්ද, ඒ සියලු දෙනා අපායටම යන්නෝය, නිරයටම යන්නෝය. යම්කිසි කෙනෙක් නුදුන් දෑ ගන්නෝද, ඒ සියලු දෙනා අපායට යන්නෝය, නිරයටම යන්නෝය. යම්කිසි කෙනෙක් කාමයේ වරදවා හැසිරේද, ඒ සියලු දෙනා අපායට යන්නෝය, නිරයට යන්නෝය. යම්කිසි කෙනෙක් මුසාවාද බෙනේද, ඒ සියලු දෙනා අපායට යන්නෝය, නිරයට යන්නෝය. යමක් බහුලකොට වෙසේනා, එයින් එයින් නිරයටම පමුණුවනු ලැබේ යැයි කියලා නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ශ්‍රාවකයන්ට මෙසේ ධර්මයේ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මේ ගාමිණී මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගාමිණීගෙන් විමසනවා, ගාමිණී, යමක් බහුලකොට වෙසේ නම් එයින් පමුණුවනු ලැබේ යැයි මෙසේ ඇතිකල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනේ පරිදි කිසිවෙක් අපායට යන්නේ නිරයට යන්නේ නොවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අදහසක් කියනවා. මෙන්න මේ අර්ථයේ චුට්ටක් අපි ගම්මු. මේ ගාමිණී ඇවිල්ලා මතක් කරන බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවේදී නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ශ්‍රාවකයන්ට මතක් කරනවා කියලා යම් කෙනෙක් සත්ව ඝාතනය කරනවා නම්, ඒ කියන්නේ පරපණ නසනවා නම්, ඒ සියලුම දෙනා අපායටම යනවා, නිරයටම යනවා කියලා. ඒ වගේම හොරකම් කරනවා නම්, කාම මිත්‍යාචාරයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, ඒ වගේම මේ විදිහට මේ සිල්පද ටික කඩා ගන්නවා නම් යම් කෙනෙක්, ඒ කෙනා අපායටත් එහෙම නැතිනම් නිරයටම යනවා කියලා අදහසක් පෙන්නනවා. ඒ අදහසත් එක්කම ඉදිරිපත් කරනවා තව මතයක්. යමක් බහුලකොට වෙසේ නම්, කියන්නේ යමක් බහුලව කරනවා නම්, ඒක නිරන්තරයෙන් කරනවා නම්, එයින් එයින් නිරයට පමුණුවනු ලැබේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ යමක් බහුලව කළොත් තමයි අපායට යන්නේ කියලා පෙන්නනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාමිණීගෙන් අහනවා, යමක් බහුලකොට වෙසේ නම් එයින් පමුණුවනු ලැබේ, කියන්නේ අපායටම පමුණුවනවා, නිරයටම පමුණුවනවා කියන අර්ථය මේ නිගණ්ඨනාත පුත්ත කියනවා නම් අපායට යන කෙනෙක් නිරයට යන කෙනෙක් නොවන්නේ කියලා. එහෙමනම් නිරයට යන කෙනෙක් අපායට යන කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ නෑ නේද කියලා. එතකොට ගාමිණී අහනවා, එහෙම කියන්නේ ඇයි කියලා. යම් මේ පුරුෂයෙක් පරපණ නසාද, ඒ කියන්නේ ඔන්න යම් පුරුෂයෙක් සත්වඝාතනයක් කරනවාද, ඒ රැය හෝ දවල් හෝ කල් නොකල්ගෙන හෝ යම් කලෙක හෝ පරපණ නසාද, ඒ කියන්නේ යම් වෙලාවක රැයක හරි සත්තු මරනවා නම්, දවල්ක හරි සත්තු මරනවා නම්, නොඑක් නොඑක් වෙලාවන් වලදී සත්තු මරනවා නම් පරපණ නසද්ද, හේ යම් කලෙක හෝ පරපණ නොනසාද, එයින් කවර කලක් ඉතා වැඩිද කියලා අහනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ගාමිණීගෙන් අහනවා, යම් කෙනෙක් සත්තු මරණ කාලයේද දවසට වැඩි, සත්තු නොමරා ඉන්න කාලයේද දවසක් දුන වැඩි කියලා. එතකොට හොඳට කල්පනා කරලා බලන්න, අපිට දැන් අපි හිතමු කොන්න දවසේ එක් දවසටම සත්තු කීප දෙනෙක් මරණව වෙන්න පුළුවන්. හැබැයි දවස පුරාවටම, පැය 24 පුරාවටම සත්තු මරමින්ම බහුල වශයෙන් මේ දේ කර කර හිටියොත් තමයි අර කියන විදිහට බහුලව කරපු කෙනා තමයි අපායට නිරයට යන්නේ කියලා. නමුත් ඉඳලා හිටලා සතෙක් මරණ, එහෙම නැතිනම් දවසකට සතෙක් දෙන්නෙක් මරණ කෙනෙක් වගේ ගත්තාම ඒකෙනා දවසේ වැඩි කාලයක් සත්තු නොමරා ඉන්න එක තමයි කරලා තියෙන බහුලව කරලා තියෙන දේ. හොරකම් නොකර හිටපු එක තමයි බහුලව කරලා තියෙන්නේ. කාමේ වරදවා හැසිරිච්ච එක නොවිච්ච එක තමයි බහුලව කරලා තියෙන්නේ. මේ විදිහට අර්ථය ගත්තොත් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා බහුලව කරපු දෙයට අනුව නම් මෙයා අපායට යන්නේ, නිරයට යන්නේ. එන සත්තු මරපු ප්‍රමාණයට වඩා සත්තු නොමරා හිටපු ප්‍රමාණය බහුලව කරපු ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ නොමරා හිටපු කාලය වැඩි. ඒ නිසා අපාය යන කෙනෙක්, නිරයට යන කෙනෙක් හොයාගන්නවත් ලැබෙන්නේ නැහැ කියලා. ගාමිණී ඒ කිමයි හඟියුද? යම් මේ පුරුෂයෙක් නුදුන් දේ ගන්නේ නම් කියලා මේ විදිහට, ඒ කියන්නේ පරපර නසන පිළිබඳව, හොරකම් කරන එක පිළිබඳව, කාමී වරදවා හැසිරෙන එක පිළිබඳව, බොරු කියන එක පිළිබඳවත් මේ විදිහට මේ සිල්පදයන් පිළිබඳව එකක් එකක් ගානේ පෙන්නලා අර තර්කයේ ඉදිරිපත් කරන අර අදහසටම පෙන්නලා එහෙම බහුලව කරන්නේ නිරේට යන්නේ, බහුලව කරොත් තමයි නිරේට යන්නේ කියලා පෙන්නන අර්ථයේම බුදුරජාණන් වහන්සේ මෙතනදී ඛණ්ඩණය කරනවා. මොකද සත්වඝාතනයේ හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම කියන මෙන්න මේ කාරණාවලින් වැලකී ඉන්න කාලය, ඒක බහුල වශයෙන් පවතින කාලය තමයි දවසකට ගත්තහම වැඩි කියලා අර්ථයක් පෙන්නලා. ගාමිණී මෙහි ඇතැම් ශ්‍රාවකයෙක් මෙබඳු වාද ඇත්තේ, යම් යම් ශාස්ත්‍රවරු මෙබඳු වාද තියෙනවා, මෙබඳු දෘෂ්ටි තියෙනවා, යම් කිසි කෙනෙක් පරපර නසද්ද ඒ සියලුම දෙනා අපායට යන්න ඕය කියලා, නිරේට යන්න ඕය කියලා. ඒකට යම් කෙනෙක් සත්තු මරනවා නම් ඒකෙන අනිවාර්යයෙන්ම අපායට යන්න ඕනේ, නිරයට යන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද්ද ඒ සියලුම දෙනා අපායටම යා යුතුයි, නිරයටම යා යුතුයි කියලා. මේ විදිහට කාමයේ වරදවා හැසිරෙයිද, යම් කෙනෙක් මුසාබස් කියනවද, මේකෙන අනිවාර්යයෙන්ම අපායටම යා යුතුයි, එහෙම නැතිනම් නිරයටම යා යුතුයි කියලා මෙන්න මේ විදිහට යම් යම් ශාස්ත්‍රවරු නොයෙකුත් වාද ඇතික යම් දේශනාවන් සිද්ධ කරනවා කියලා පෙන්නවා. ඊට පස්සේ ශ්‍රාවකයෝ මෙන්න මේ අදහසට බොහෝසේ පැහැදෙනවා. ඒ නිසා ඒ අය මේ පැහැදිලා පරපණ නසන අය ඒ මිදිලා, හොරකම් කරන එකෙන් මිදිලා මේ විදිහට ඒ පස්පව්, එහෙම නැතිනම් ඒ සත්වඝාතනයෙන්, හොරකම් කිරීමෙන් ආදී මේ දේවල් වලින් වැළකිලා ඉන්නවා. හැබැයි මෙහෙම වැළකිලා හිටියත් මේ අය වැළකිලා ඉන්නේ අර සත්තු මැරුවොත් අනිවාර්යයෙන්ම අපාය යනවා කියන කාරණාව විශ්වාස කරලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අය සත්තු නොමරා හිටියත් ඒ තියෙන දිට්ඨිය මුල් කරගෙන ඒ අය අපායේ යන එක වළක්වන්න බෑ කියලා. ඒක හරියට පෙන්නනවා යමක් යම් බරක් අතට අරගෙන ඒ බැහැර කරන්නේ නැතුව කරේ තියාගෙන ඇවිල්ලා ඒක යම් වෙලාවක නම් බහලාන්නේ, බිව තියන්නේ, අන්න ඒ වගේ ක්ෂණයකින්ම ඒක නා නිරේ උපදිනවා, අපාය උපදිනවා කියලා. මොකද ඒකට හේතුව විදිහට පෙන්නනවා ඒක නා දරන මිත්‍යා දෘෂ්ටිය නිසා. නමුත් මේ විදිහට සිල්පදයන් ටික පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු ගාමිණීට ආමන්ත්‍රණය කරන ගාමිණිය අරිහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති වූ, දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ මේ ලෝකයේ උපදී. ඔන්න මේ විදිහේ මතවාදයන් තියෙන, මේ විදිහේ දර්ශනයන් ඉදිරිපත් කරපු කාලෙක අප ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ උපදිනවා. උන්වහන්සේ නන්නอายุරිම්ම, ඒ කියන්නේ නොඑක් ආකාරයෙන් පණිවාදයට ගරහනවා. ඒ කියන්නේ සත්ව ඝාතනයේට ගැරහීමක් කරනවා. වෙසසින් ගරහනවා. බොහෝසේ ගරහනවා. පණිවාදයෙන් වලකියුයයි කියත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා සත්ව ඝාතනයෙන් වලකින්න කියලා. හොරකමෙත් ඒ විදිහටම හොරකමටත් ගරහනවා, දැඩි ලෙස ගරහනවා. ඒ වගේම හොරකමින් වලකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමයේ වරදවා හැසිරීමටත් ගරහනවා, දැඩි ලෙස ගරහනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වලකින්න කියලා බුදුරජාණන් වහන්සේත් පනවනවා. මුසාවාදයටත් එහෙමමයි. මුසාවාදයටත් ගරහනවා, විශේෂින් ගරහනවා, මුසාවාදයෙන් වළකින්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ දෙකම එක වගේ කියලා හිතෙනවා කෙනෙකුට. ඇයි? අන්නේ ශාස්ත්‍රවරුත් කියනවා සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වරදව හැසිරෙන්න එපා, බොරු කියන්න එපා කියලා. ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් ඒ විදිහටම පෙන්නනවා. ගාමිණී ශාස්ත්‍රවරු කෙරෙහි ශ්‍රාවක තෙම වෙසසින් පහන් වේ නම් යම් විදිහකට විශ්වාස කරයි නම් හේ මෙසේ නුවණින් සලකයි. භාග්‍යතුන් වහන්සේ නන්නයිරුවින් මේ නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාතයට, එහෙම නැත්නම් අදත්තාදානයට, හොරකමට, එහෙම නැතිනම් කාම මිත්‍යාචාරයට, මුසාවාදයට කියන මේ කාරණාවන් වලට බොහෝසේ ගරහනවා. ඒ කියන්නේ ගැරහීමකට ලක් කරනවා, වලකින්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරන එකේ තියෙන වෙනස මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, ඉතින් මම මේ හේතුවෙන් විපිලිසර වන්නේ නම්, ඒ කියන්නේ අර කාරණාව ටිකෙන් කෙනෙක් විපිලිසර වෙනවා. ඇයි? බුදුරජාණන් වහන්සේත් මෙහෙම කියනවා, අපේ ශාස්ත්‍රවරුත් මෙහෙම කියනවා. ඒ කියන්නේ අන්නේ ශාස්ත්‍රවරුත් මේ විදිහට කියනවා, බුදුරජාණන් වහන්සේත් මේ විදිහට කියනවා. ඉතින් මේක එහෙනම් කිසිම වෙනසක් නෑ නේද කියලා කෙනෙකුට විපිලිසර වෙන්න පුළුවන්. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඉතින් මම මේ හේතුවෙන් පිළිසර ඇත්තේ වන්නේ නමුදු මම විසින් ඒ ලාමක කර්මය නොකරන ලද්දේ නොවන්නේ. යම් කෙනෙක් මේ විදිහට කල්පනා කරනවා, මම මෙහෙම සත්වඝාතනයෙන් වැළකිලා ඉන්නවා වුණාට මම පෙර සත්වඝාතනය කරපු කෙනෙක්, පෙර හොරකම් කරලා තියෙන, සසරේ පව වුණ තරම් මේ දේවල් කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මම නුවණින් සලකලා, නුවණ යොදවලා සත්වඝාතනයෙන් වළකිනවා, මතුද සත්වඝාතනයෙන් වැළකුණා වෙනවා. මේ විදිහට නුවණින් මේ සත්වඝාතනයෙන් වැළකීමෙන් මේ පව් කර්මය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මේ කර්මය දිගින් දිගට පවත්වගෙන යන්නේ නැහැ. මෙසේ මේ පව් කර්ම ටික ඉක්මවන්නට නුවණින් කටයුතු කරනවා. එතන නතර වෙලා සත්තු නොමරා ඉන්නවා කියන තැනින්ම විතරක් නතර වෙලා ඉන්නේ නැහැ. නුවණ යොදවලා ආයේ තවදුරටත් සත්ව ඝාතනයක් සිද්ධ කරන්න තියෙන මට්ටමින් මිදෙන්න උත්සාහවත් වෙනවා. ඒ විදිහට සත්ව ඝාතනයෙන් වළකින්න උත්සාහවත් වෙන්නේ නුවණින් සලකලා. හොරකමනුත් එහෙමයි. යම් කෙනෙක් හොරකමින් මිදෙනවා නම් අපායේ යනවා, අනිවාර්යයෙන්ම නිරයට යොමු වෙනවා කියන කාරණාවෙන් වැළකීම පිණිස නෙමෙයි දැන් මේ ශාසනයේ සිල් රකින්න කෙනෙක් සිල් රකින්නේ. ඒකena සිල් රකින්නේ නුවණින් දැනගෙන මේ ජීවිතේ මේ විදිහට සත්වඝාතනයෙන්, හොරකමින්, එහෙම නැතිනම් කාමයේ වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන් කියන මෙන්න මේ කාරණාවලින් වළකින්නේ නුවණක් ඇතුව. මේ විදිහට නුවණින් කල්පනා කරලා බලලා ඒ සත්වඝාතනයෙන්, හොරකම් කිරීමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන් කියන කායකම්ම වචීකම්ම කියන මේ කර්මයන්ගෙන් වළකින්නේ මේකන බුදුරජාණන් වහන්සේ පෙන්නන නුවණක් උපකාර කරගෙනයි, දර්ශනයක් උපකාර කරගෙනයි කියලා පැහැදිලි කරනවා. එතනදී මෙන්න මේ කාරණාව කල්පනා කරන්නට ඕනේ අපි. හෙතෙම පණිවාදයෙන් වැළකුණේ වෙයි, අයින ඒ කියන්නේ හොරකමින්, සත්වඝාතනයෙන්, හොරකමින්, කාමයේ වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන් වැළකුණේ. එතන මුසාවාදයේ කියන එක තවදුරටත් බෙදලා පෙන්නනවා. මුසාවාදේ පිසුනාවාචය, පරුසාවාචය, සම්පප්පලාප කියන මේ හතර මිකුතු කරලා තමයි මෙතනදී විස්තර කරන්නේ. කායකම්ම වචීකම්ම කියන මේ කාරණා දෙකටම ඇතුළත් වෙන විදිහට. ඊට පස්සේ ආපහු මනෝකම්ම කියන කාරණාවත් මේකට මිකුතු කළා. මෙන්න මේ කාරණා 10ම පෙන්නනවා. ප්‍රාණඝාතය, අදත්තාදානෙ, කාම මිත්‍යාචාරය කියන කයින් කරන වැරදි තුනක්, ඒ වගේම මුසාව, පිසුනාව, පරුසාව, සම්පප්පලාප කියන වචනෙන් කරන හතරක්, ඒ වගේම අවිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යාදිට්ඨිය කියන මනසෙන් කරන කාරණා තුනක් කියන අකුසලයන් පැත්තට බර වෙච්ච කායකම්ම වචීකම්ම මනෝකම්ම කියන මේ කර්මයන් 10ම එකතු කරලා කැටි කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ ටිකෙන් මිදීම පිණිස සම්මා දිට්ඨික වෙන්න කියලා. සම්මා දිට්ඨියෙන් තමයි මේ ටික දුරු කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට සූත්‍රයේ මේ විදිහට කරුණු එකක් එකක් ගානේ පැහැදිලි කරගෙන යන අතරේ මම ඒ කියන්නේ කාරණා ටික ඔක්කොම එකට කැටි කරලා ගත්තේ. නැතිනම් මේ එක සිල්පදයක් සිල්පදයක් ගහන්නේ නැත්නම් එක කාරණාවක් කාරණාවක් ගානේ වෙන වෙනම විස්තර කරනවා. එතනදී මේ ටික ඔක්කොම කැටි කරලා ගත්තාම මෙන්න මේ අර්ථය එන විදිහට දේශනා කරනවා. මේ අරිය සෞතෙම මෙන්න මෙහෙම ආර්ය ශ්‍රාවකයා මෙසේ පහවගිය දැඩි ලෝභ ඇත්තේ පහවගිය ව්‍යාපාදයේ සිටවිලි ඇත්තේ නොමුලා වූයේ මනා දැනුම් ඇත්තේ. ඔන්නතනින් අර්ථයක් ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට සිල්වත් බවට පත් වුණ කායකම්මෙන් වචීකම්මෙන් මිදුණ කෙනා ඊට පස්සේ මනෝකම්මෙනුත් මිදෙනවා. ඒ තමයි දැඩි ලෝභයෙන් ව්‍යාපාදයෙන් නොමුලා වූයේ, ඒ කියන්නේ මුලා නොවන බවකින් යුක්තව මනා දැනුම් ඇතිව එළඹ සිටි සිහි ඇතිව ඔන්න හොඳට සිහියෙන් යුක්තව මෙත් සහගත සිතින් මෛත්‍රිය සතර දිසාවටම පතුරුවමින් මෛත්‍රිය වඩමින් නීවරණ දුරු කරනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ මෙත්සිත පතුරුවමින් කටයුතු කරනවා හරියට කොයි වගේද කියලා පෙන්නනවා උපමාවකින්. ගාමිණී යම්සේ බලවත් සක්මිවින්නේ පහසුවෙන්ම සිවුදිග හඟවන්නේද, ඒ කියන්නේ මුළු සිව් දිසාවටම ඒ පණිවිඩය දෙන්නේද, එහෙම නැත්නම් ඒ සද්දය පතුරවන්නේද? අන්න ඒ වගේ මෛත්‍රී සමාධිය මෙසේ වඩන කල්හි, මෙසේ බහුල කරන කල්හි යම් කාමාවචර කර්මයක් වේ නම් එය ඉතිරි නොවේ. එහි නොසිටිහි, ඒ කියන්නේ එහි පිහිටන්නේ නැහැ. කාමාවචර මට්ටමින් යම් කර්මයක් කරනවා නම් ඒ සියලුම කර්මයන්ගෙන් මිදෙනවා. එතන ඒ කර්මයන් වල පිහිටන බවකින් මිදිලා අයින් වෙනවා. ඒ කියන්නේ මේ මෛත්‍රී ධ්‍යානයටපත් වෙනවා. එහෙම නැතිනම් සමත ධ්‍යාන වලටපත් වෙනවා. කාමාවචර මට්ටම අභිබවලා රූපාවචර මට්ටමට මානසික මට්ටම හදා ගන්නවා. මේ විදිහටම අර්ථයන් පෙන්නනවා. මෛත්‍රිය පිළිබඳවත් පෙන්නනවා, කරුණාව පිළිබඳවත් පෙන්නනවා, මුදිතාව පිළිබඳවත් පෙන්නනවා, උපේක්ෂාව පිළිබඳවත් පෙන්නනවා. මේ විදිහට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සිව්බඹ විහරණයන් විපුල වශයෙන්, කියන්නේ බහුල වශයෙන් වඩන කෙනා, නිරන්තරයෙන් වඩන කෙනා මෙන්න මේ කියන මට්ටමේ කාමාවචර මට්ටමින් මිදිලා කාමාවචර මට්ටමේ යම් කර්මයක් කළා නම් ඒ කර්මයෙන්ුත් මිදෙනවා කියන අදහස දේශනා කරනවා. මේ විදිහට පෙන්නපුවාම අන්න අර නිගණ්ඨනාත පුත්ත කිව්ව අදහස වැරදි, ඒ මතය වැරදි, ඒ දක්වපු ක්‍රමවේදය වැරදි කියලා බුදුරජාණන් වහන්සේ අර්ථයක් තියෙනවා. ඉතින් මේ විදිහට කිව්වහම මේ පිළිබඳව පැහැදුන ගාමිණී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්ස අද ඉඳන් දිවිහිමියෙන් මම තුනුරුවන් සරණ ගිය උපාසක කෙනෙක් කියලා දරණසේක්වා කියලා සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ මෙන්න මේ ටික මම බොහොම කෙටි කළේ, අත්‍තරම සූත්‍රයකින් එකකින් එක විස්තර කරනවා. නමුත් මෙතන අපිට හොඳ පැහැදිලි අර්ථයක් හම්බ වෙනවා. මේ සිල්පද ටික මේ ශාසනයෙන් බැහැරත් සත්තු මරන්න නැතුව ඉඳලා, හොරකම් කරන්න නැතුව ඉඳලා, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉඳලා, බොරු හිස් වචන, පරුස වචන, කේලම් ආදී මේ කායකම්ම වචීකම්ම නොකර හික්මිච්ච පිරිසක් එදත් ඉඳලා තියෙනවා. ඒ හික්මිච්ච පිරිස තුළ හැබැයි දැක්මක් තිබුණා ඒ දේවල් කළොත් අනිවාර්යයෙන්ම අපායටම යනවා, අනිවාර්යයෙන්ම නිරේටම යනවා කියලා. ඒ නිසා නොකර ඉඳීමෙන් අපායන් නැතුව වැළකෙන්න උත්සාහවත් වෙච්ච ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඇත්තටම අපේ දහම තුළ තව සූත්‍ර ගණනාවක් අපිට මේ කියන කාරණා විස්තර කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය දෙආකාරයකින් ප්‍රභේද කරනකොට කම්මස්ස කතා සම්මාදිට්ඨිය සහ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය කියලා කාරණා දෙකකට බෙදනවා. එතනදි මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුළ තමයි මෙහෙම කර්මයක් කළොත් මෙහෙම විපාක ලැබෙනවා කියන අර්ථය හම්බ වෙන්නේ. අකුසල කර්මයක් කළොත් අනිවාර්යෙන් අපාය යනවා කියන මතයක් සමාජගත කළා සමාජයේ තුල තියෙනවා. නමුත් මරණාසන්න වේලාවේදී සිහිපත් වුණොත් තමයි ඒට විපාක ලැබෙන්නේ කියන කාරණාව මහා කම්ම විභංග සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා. යම් කෙනෙක් අකුසල් කරනවා නම් ඒ කෙනා මරණින් පස්සේ උපදින්නේ කොහෙද කියලා විමසනවා. අකුසල් කරපු කෙනා මරණින් පස්සේ උපදින්නේ අපි කවුරුත් දන්න විදිහට දුගතියේ. ඊට පස්සේ අහනවා කුසල කර්මයන් කරන කෙනා කොහෙද උපදින්නේ කියලා. අපි දන්නවා අනිවාර්යයෙන්ම කුසල කර්මයන් කරන කෙනා උපදින්නේ සුගතියේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් අර්ථයක් දෙනවා අකුසලයන් කරන කෙනා උපදිනවා සුගතියේ කියලා. කුසලයන් කරන කෙනා උපදිනවා දුගතියේ කියලා. අපිට හිතෙන්න පුළුවන් එකපාරටම වැරදුනාවක්ද කියලා. නැහැ, අර්ථය පැහැදිලිව පෙන්නනවා අකුසලයන් කරපු කෙනෙක් ඉන්නවා නම් මරණාසන්න වේලාවේදී ඒ කරපු අකුසලයේම සිහිපත් වුණොත් අපාය උපදිනවා. හැබැයි අකුසලයන් කර කර හිටපු කෙනෙක් යම් ආකාරයක කුසලයක් කළොත් ඒ කරපු කුසලයේ අවසානයේදී අවසාන මොහොතේදී බලවත් වුණොත් ඒ කෙනා ඒ කුසලයේ සිහිපත් වෙච්ච නිසා උපදින්නේ සුගතියේ කියලා. නමුත් අපි දකින්නේ කෙනා කරලා තියෙන්නේ අකුසල් විතරයි කියලා. අකුසලයේ හින්දා සුගතිය උපදිනවා නෙමෙයි. නමුත් අකුසල් කරපු හැම කෙනාම අනිවාර්යයෙන්ම අපායමයි උපදින්නේ කියන අර්ථය ගත්තහම ලෝකෙට ලොකු ගැටලුවක් ඉතුරු වෙනවා. මොකද අපි කවුරුත් අකුසල් නොකරපු කෙනෙක් ඉන්නවද කියන එක ගැන හොයාගන්න බැරි වෙයි. ඒ කියන්නේ මේ ජීවිතේ පමණක් නෙමෙයි, අපි ගත්තොත් අපරාපරිය වශයෙන් කර්ම ශක්තියෙන් බලපවත්වන සසරක පුරාවට අකුසලයන් තව කොච්චර දෝ විපාක දෙන්න තියේ. එහෙම වුණොත් අපිට සුගතියකට යන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම වහලදායි. නමුත් බුදුදහමේ අපිට පැහැදිලිව පෙන්නනවා යම් කෙනෙක් අකුසලයන් කරලා අකුසලයන් කරමින් ඉඳලා තිබුණත් ඒ කෙනාට නැවතත් නැගී හිටින්න පුළුවන්කම තියෙනවා කුසලයන් කරමින් මේ ශාසන ප්‍රතිපදාව තුළ හිත දියුණු කරමින් සුගතියට යන්න විතරක් නෙමෙයි නිවන් දකින්න පුළුවන් වැඩපිළිවෙල පවා පෙන්නලා තිබෙනවා. හැබැයි අපි අනිවාර්යෙන් මේත් එක්ක මතක තියාගන්නට ඕනේ පංචානත්තරිය අකුසලයන් සිද්ධ කළොත් ආනත්තරිය පාප කර්මයන් සිද්ධ කළොත් ඒ කෙනාට සුගතියට යන්න බෑ. මොකද දහමේ අපිට හම්බ වෙනවා අනියත ධර්ම සහ නියත ධර්ම කියලා. නියත වශයෙන්ම බුදුරජාණන් වහන්සේද පනවනවා නියතයක් විදිහට පෙන්වන එක නියතයක්. යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික මට්ටමටපත් වුණොත්, ඒ කියන්නේ නියත මිත්‍යා දිට්ඨියටපත් වුණොත් ඒ කෙනා අනිවාර්යයෙන්ම අපායගාමී වෙනවා. හැබැයි නියත මිත්‍යා දිට්ඨිය නිසා ඒ අතරට අනත්තරී පාප කර්ම කරපු අයත් අපාය යනවා කියන එක පැහැදිලිව පෙන්වනවා. ඒ වගේම නියතයි යම් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණොත් බුදුරජාණන් වහන්සේලා ලෝකයාට දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ඒ පණිවිඩය මැනවින් තේරුම් අරගෙන යම් කෙනෙක් දිට්ඨි සම්පන්නයෙක් බවට පත් වුණොත් සම්මා දිට්ඨියටපත් වුණොත් ඒ කෙනා නියත සම්බෝධි පරායනයි. අනිවාර්යයෙන් මේ කෙනා නිර්වාණය අවබෝධ කරගන්න තැන දක්වා යනවමයි කියලා. එහෙම නැති නියත මිත්‍යා දිට්ඨියටත් නියත සම්මා දිට්ඨියටත් නොවිච්ච අනිත් හැම දෙනාම අනියත ධර්මයකින් විස්තර කරන්නේ. අනියත ඒගොල්ලෝ නියතයි කියලා පෙන්වන්න බෑ. එහෙමනම් ඒ අය අකුසලයන් කළත් අපාය යනවාමයි, අනිවාර්යෙන්ම අපාය යනවා කියලා පෙන්වන්න පැනවීමක් ශාසනය තුල සිද්ධ කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි නුවණින් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. යම් කෙනෙකුට විපිරිසර බවක් ඇති වෙන්න පුළුවන්, අනේ මම මෙච්චර මෙච්චර අකුසල කර්මයන් කරලා තියෙනවා, මම මේ විදිහට පාප කර්මයන් කරලා තියෙනවා, ඒ නිසා මට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වෙයි. හැබැයි අනත්තරී පාප කර්ම හැර අනිත් සියලුම අකුසලයන් පිළිබඳව ඔබ සමහරලාට කල්පනා කරයි, මට නැගී හිටින්න පුළුවන් කමක් නැහැ, මට නිවන් දකින්න කමක් පුළුවන් කමක් නැහැ, මට සුගතිය යන්න පුළුවන් කමක් නැහැ කියලා. හැබැයි මේ අකුසලයන් නැවත නැවත සිහි කර කර ඒවම මෙනෙහි කරමින් තව දුරටත් විපලිසර වෙවි හිටියොත් ඒ මිදෙන්න පුළුවන් කමක් උත් ලැබෙන්නේ නැහැ. මොකද ඒ තුළ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමවේදයේ පැත්තට හැරිච්ච මානසික මට්ටමක් ගොඩනගෙන්නේ නැහැ. ඒ නිසා සීලය පිළිබඳව කල්පනා කරනකොට අනිවාර්යෙන් ඔබට මේ ශාසනය තුල නැගී හිටින්න පුළුවන් අවස්ථාව කොතෙකුත් දීලා තියෙන්නේ. ඒක ගිහි අයට වේවා පැවිදි පාර්ශවයට වේවා දෙපාර්ශවයටම යම් මට්ටමක සීලයක් තුල යම් මට්ටමක නැගී හිටින්න පුළුවන් අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් මම මේ ටික මෙහෙම මතක් කරමින් මේ සීලය ගැන කතා කරපු ටික බුදුරජාණන් වහන්සේ පෙන්නන තැන දක්වා ගෙනල්ලා එතනින් එහාට මේ සීලය බුදුරජාණන් වහන්සේ කොතෙන්ටද උපකාර කරගන්න කියන කාරණාව, ඒ කියන්නේ කායකම්ම වචීකම්ම කියන තැන කොතෙක් දුරට ඉදිරියට යනවද කියන එක ඔබට මතක් කරන්නට මම කල්පනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත්තහම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන කොටසට අයිති වෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. මෙතනදී කාය කම්ම වචී කම්ම කියන දෙකත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. සම්මා වාචා කියපුවහම මේ වචී කම්ම ටික, එහෙම නැත්නම් යහපත් වචනේ කියන තැනට එන්නේ හිස්ස, කියන්නේ පරුසව හිස් වචන, පරුස වචන, බොරු, කේලං ආදී කීමෙන් වැළකුණ තැන තමයි මේ දක්වා දිනු කරලා තියෙන්නේ. කාය කම් මේ ගත්තහමත් පරුස, ඒ කියන්නේ සත්ව ඝාතනයේ ඒ වගේම හොරකමින් වෙන් වෙනවා නම් යම් කෙනෙක්, මෙන්න මේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා නම් යම් කෙනෙක්, මෙන්න මේ කයෙන් කෙරෙන වැරදි තුන අතහරිනවා නම් ඒක උපරිමයේ දක්වා ආපුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන තැන දක්වාම ලැබෙන කාරණයක්. ඉතින් මේ ශාසනය තුළ සීලය අපිට පනවලා තිබෙන්නේ නුවණක් ඇතුවම ඒ සීලය රකින්න කියන එක මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. ඒ නුවණකින්මයි සිල් රකින්න ඕනේ කියන තැන පෙන්නනවා. සම්මා දිට්ඨියටම යොමු කරපු, සම්මා දිට්ඨියටම වෙච්ච, සම්මා දිට්ඨියම වෙච්ච සීලයක් රකින්න කියලයි පෙන්නන්නේ. සම්මා දිට්ඨියටම යොමු කරපු සීලයක් රකින්න කියලා පැහැදිලි කරනවා. ඉතින් එතනදී අපි කල්පනා කරලා බලමු මේ සීලය කොහොමද සම්මා දිට්ඨිය දක්වා, එහෙම නැතිනම් නිවන දක්වාම උපකාර වෙන්නේ කියන එක. ඔබට මේ සඳහාම මේ සූත්‍රයේ අර්ථයට හානියක් නොවෙන්න අපි ගත්තොත් රතවිනීස සූත්‍ර දේශනාවේ ඒ විස්තර කරන කාරණාවන් විස්තරේ, ඒ කියන්නේ අදාළ කාරණේ විතරක් ගන්නම්. එතනදී මේ රථ හතක් පිළිබඳව පෙන්නලා මේ ගමන් මඟ විස්තර කරනවා. එතනදී සප්ත විසුද්ධිය තමයි මේ රථ හතට උපමා කරන්නේ. එතනදී පටන් ගන්න පළවෙනිම රථය සීල විසුද්ධිය. සීල විසුද්ධිය කෙලවර වෙන්නේ, එහෙම නැතිනම් සීල විසුද්ධිය ඉවර වෙන තැන පටන් ගන්නම තියෙනවා චිත්ත විසුද්ධිය. මෙන්න මේ පිළිවෙල මම ඒ සූත්‍ර දේශනාවේ කරුණු ටික විස්තර කරන්න නෙමෙයි අවස්ථාව කරගන්නේ. නමුත් මෙතන පිළිවෙල අපිට පෙන්නනවා සීලය සමාධිය සඳහා යොමු කරපු සීලය. යම් කෙනෙක් සිල් රැකලා ඉවර වෙන්නේ කොතැනද? අන්නේ ඉවර වෙන තැන සමාධිය තමයි මුණ ගැහෙන්නේ. රතවිනිස සූත්‍රයේ ගත්තාම පළවෙනි රතේ යනව ගමන් මඟ දෙවෙනි රතේ මුණ ගැහෙනකම්. දෙවෙනි රතේ මුණ ගැහුනහම තමයි පළවෙනි රතයෙන් බැහැලා දෙවෙනි රතයට ගොඩ වෙන්නේ. පළවෙනි රතේයි දෙවෙනි රතේයි දෙකම අරගෙන ගමන යන්නේ නැහැ. එහෙමනම් පළවෙනි රතේ අවශ්‍යතාවය, එහෙම නැතිනම් පළවෙනි රතයෙන් යන්න පුළුවන් දුර සීමාව, ගමනාන්තයේ තියෙන්නේ දෙවෙනි රතේට නගිනකම්. එහෙමනම් සීලය කියන කාරණාව ඉලක්ක කරලා තියෙනවා සමාධිය මුල් කරගෙන. සමාධිය කියන කෙලවරට, එහෙම නැතිනම් සමාධිය තමයි සීලයේ කෙලවර, තමයි සමාධිය පටන් ගන්න. එහෙමනම් යම් විදිහක සීලයකින් අපි කටයුතු කරනවා නම් අපේ ඉලක්කය වෙන්න ඕනේ හැම වෙලේම නුවණකින් ඇයි මේ සිල් රකින්නේ කියලා. හැම වෙලේම අපි සිල් රකින්න ඕනේ ඉලක්කයේ කෙලවර තියාගන්නට ඕනේ සමාධිය සඳහා කියන කාරණාවකට. අද වර්තමානයේ අපි නොයෙකුත් විදිහට සීලය පිළිබඳව අර්ථයන් ගනීවි. නමුත් සීලය පිළිබඳව මහ විශාල ප්‍රභේද විස්තර කිරීම අපිට හම්බ වෙනවා විනය පිටකේ පුරාවට. මේ සීලය බෙදා පෙන්නනවා සංවර වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම මේ අතිරේකව අපිට මේ ධර්ම විග්‍රහයන් කරන පොතපතේදීත් අපිට විශේෂම විසුද්ධි මාර්ගය වගේ ගත්තාම සීලය පිළිබඳව මහ විශාල විස්තරයක් අපිට හම්බ වෙනවා. හැබැයි මේ සියලුම කාරණා ටික කැටි කරලා ගත්තාම මේ ශාසනය තුල සීලය පෙන්නලා තියෙන්නේ නිවන් දකින්න මගට ප්‍රතිපදාව හැටියට. සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන තමයි ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ. සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවටත් යන ගමන් මගක් තමයි ප්‍රතිපදාව තුළ අන්තර්ගත වෙන්නේ. එහෙමනම් අපි හැම කෙනෙක්ම පන්සිල් වේවා අටසිල් වේවා යම් ආකාරයකින් ගිහිව යම් විදිහට සිල් රකින්නවා නම් ඒ සියලෝම සීලයන් වේවා සාමණේර වශයෙන් උපසම්පදා වශයෙන් ස්වාමින් වහන්සේලා රකින්න ඒ සියලෝම සීලයන් වේවා මේ සීල ප්‍රභේද වශයෙන් පෙනෙන සියලෝම සිල් ටික කැටි කරලා ගත්තාම මේ හැම සීලයකම අවසානයේ කෙලවර පෙන්වන්න වෙන්නේ අපිට රතවිනිස සූත්‍රයේ අර්ථයට සමාකලොත් මේ සියලුම සීලයන් කෙලවර කරන්නේ සමාධියටයි. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙකුගේම ඉලක්කයේ තියෙන්න ඕනේ මෙන්න මේ සමාධිය ඉලක්ක කරගත්ත සීලයක්. ඉතින් අපි සීලය ගැන එහෙම මතක් කළේ එහෙම නැතිනම් අපිට හිතෙන්න පුළුවන් අපාය යන්නේකින් එහෙම නැතිනම් නිරේට යන්න තියෙන එකෙන් මිදීම පිණිස අපි සිල් රැක්කොත් අපි අපායට යන්නේ නැති වෙයි කියලා. මම ඔබට අදහසක් පෙන්වන්නම්. මේ නිගණ්ඨනාත පුත්ත පෙන්වපු අදහස තමයි සත්තු මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, මුසාවාදේ කියන මේ කාරණාවලින් වළකින්න කියන එක නිගණ්ඨනාත පුත්තගේ ඉගැන්වීම. නිගණ්ඨනාත පුත්ත මතක් කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ට සත්තු මරන්න, හොරකම් කරන්න, කාමයේ වරදවා හැසිරෙන්න, ඒ වගේම බොරු කියන්න එපා කියලා. ඒ ඉගැන්වීම තුළ හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඉගැන්වීම තුළ තියෙන්නේ කුමක් ඉලක්ක කරගෙනද. අපායේ යන්න වෙනව අනිවාර්යයෙන්ම මේ දේ කළොත් නියතයි අපායටම යන්න වෙනවා, ආයි කිසිම ගැලවීමක් නැහැ කියලා පෙන්නන මිත්‍යා දෘෂ්ටි මතයක් පෙන්නනවා. මෙන්න මේ මතේ හිඳයි මේගොල්ලෝ, එහෙම නැතිනම් මේ මිත්‍යා දෘෂ්ටිකම හිඳයි මේගොල්ලෝ අපාය යන්නේ. නිගණ්ඨනාත පුත්ත පිළිබඳව අපි හොයලා බැලුවොත් මේ ශාසන ඉතිහාස තොරතුරු ටිකත් එක්ක නිගණ්ඨනාත පුත්තගේ අවසානම අවස්ථාවේ මේ නිගණ්ඨනාත පුත්ත අපායට යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සස්සාස්ත්‍රවරුන්ගේ දර්ශනයන් අතරින් යම් දර්ශනයක් ඉදිරිපත් කරපු කෙනෙක් ඉන්නවා නම් යන්තම් හරි, ඒ කියන්නේ යහපත මිනිසුන්ට යම් පණිවිඩයක් දුන්න, ඒ පණිවිඩය අතරින් ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නනවා නිගණ්ඨනාත පුත්ත. මොකද සත්තු ඝාතනයෙන් වළකින්න, හොරකම් කිරීමෙන් වළකින්න මේ විදිහට යම් සීලයක් පිළිබඳව කතා කරනවා. නමුත් ඒද මිත්‍යා දෘෂ්ටිකත්වයේ දරපු නිසා, ඒ අය පවා අපායට යන්න හේතුනේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ නිසා කියන එක. ඉතින් ඒ නිසා අපිත් සිල් රකින්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මඟ පෙන්වීමක් තියෙනවා අපිට, දර්ශනයක් පෙන්නලා තියෙනවා. මේ සීලය කොයි කොයි විදිහටද රකින්න ඕනේ, ඒ සීලය තුළින් ඉලක්ක කරන්න ඕනේ කොයි පරාසයේද කියන එක පෙන්වන්නට, අන්නේ ඒ නුවණින්ම සිල් රකින අපිට තමයි මේ ශාසනය තුළ නිවැරදිව සිල් රකින පිරිසක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් අපිත් සත්තු මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව, හිස් වචන පරුස වචන ආදී නොකිය ඉඳීවි, නොකර ඉඳීවි. හැබැයි අපේ දිට්ඨිය සම්මා දිට්ඨියට පත් වෙන පැත්තට හැරිච්ච ක්‍රමවේදයක් තුළ කටයුතු කරන සිල් රැකීමක් නෙවෙයි. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරන්නට ඕනෙමයි මේ ශාසනය තුළ අපිට සිල් රකින්න කියන්නේ ඇයි කියලා. අද වර්තමානයේ සමහර වෙලාවට අර්ථකථනයක් දෙනවා මේ සිල් රකින්න අවශ්‍ය නැහැ, මොකද සිල් රකින්න එක සමහරලාට බමුණු මතයක් කියලා සමහරලාට ඉදිරිපත් කරන මත අපිට ඇහෙන අනන්ත ප්‍රමාණ. නමුත් මම පැහැදිලිව ඔබට පෙන්නනවා සූත්‍ර ගණනාවක් අපිට පෙන්නනවා සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව තුළ සීලය කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරන අවස්ථාවක්. ඒ නිසා සීලයෙන් තොර සමාධියවත්, සමාධියෙන් තොර ප්‍රඥාවවත්, සීල සමාධි ප්‍රඥාවලින් තොර විමුක්තියක්වත් සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් මේ ශාසනයේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ තුළ ප්‍රතිපදාව හැටියට සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුනම පූර්ණය කළ යුතු වෙනවා.
සාදු සාදු සාදු. මට මේ තව මෙහෙම නිකං අදහසක් හිතුනේ.
එහෙමයි.
මේ අපි කිව්ව දැන් ওই වගේ සූත්‍රයක් අපි දේශනා කළා. දැන් ඒකෙදී දැන් නිකණ්ඨනාථ පුත්‍රගේ අදහස වුණේ අකුසල ධර්ම කරන හැම කෙනෙක්ම අපායට යනවා කියන එකනේ.
එහෙමයි.
එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්දී ඒ දෘෂ්ටිය වැරදි කියන එක එතෙන්දී පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ එතෙන්දී දේශනා කළේ හෝරකම් කරන සත්තු මරණ අය අපාය යන්නේ නැහැ කියන අදහස නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ.
එතකොට ඒක නොදෙන්න පුළුවන්කම තියනවා කියන එකයි.
පුළුවන්කම නියත අර කිව්ව වගේ නියතියක් නෙමෙයි කියන එක.
එහෙමයි.
එතකොට දැන් ওই වගේ ටිකක් පෙන්නලා එතකොට හරි. අපි එතකොට ඒක දැන් අපි කිව්වක අපි දැන් මේ බණ අහන කට්ටිය කමුකෝ දැන් පෙන්නලා හොඳයි. එහෙනම් කොහොමද හදිසියකදී අපි ඇත්තින් හොරකම් කරන සත්තු මරණ කාමයේ වර්ධ හැසිරෙන වගේ අකුසල කමක් වුණා නම් වෙමින් තියනවා නම් එයින් වැළකීලා ඇත්තටම ඒකාන්තයෙන් අපායට යන්නේ නැතුව නිවන් දකින්න පුළුවන් කමක් තියනවා කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්නේ. එතකොට නිකණ්ඨනාත පුත්‍ර වෙනනකොට අනිවාර්යෙන් මේ වගේ වැරද්දක් කරන කෙනා අපායම යනවා කියලා විමුක්තිය දොර අහුරලම දානකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා නෑ, ඒක වරද හදාගෙන විමුක්තිගාමි වෙන්න පුළුවන් කියලා නේද?
එහෙමයි.
අර ඔකට පෙන්නන්නේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිටී යති සෝයිමන් ලෝකම් පභාසෙති අබ්බහමුත්තෝ චන්දිමං.
එහෙමයි.
යස්ස පාපං කතං කම්මං යමෙක් කරපු පව් කුසලේන පිටී යති කුසලේ වහගනේන වැහිවලාවේ මිදුණ හඳමෙන් බබලනවා කියලා. එතකොට ওই වගේ දේශනාවක් කළා ඊට පස්සේ අපි කියමු ඊට පස්සේ දෙවුණුවට අපි මෙහෙම ගන්නවා. හොඳයි, අපි කොහොමද එහෙනම් අකුසල ධර්ම වෙච්ච දෙයක් තියෙනවා නම් ඒ තුල පසුතැවිලි නොවි අතහැරෙන්නේ? වර්තමානයේ වෙමින් තියෙනවා නම් ඒකෙන් අතහැරෙන අනාගතයට අකුසල කර්ම වෙන්න හේතුවක් තියෙනවා නම් ඒකද අතහැරලා අපි මේ මාර්ගදර්ශනය උපදවාගෙන සසරෙන් මිදෙන්නේ කොහොමද කියන තැන පෙන්වන්න උනහම ඊට පස්සේ අපි කියමු කොයි වගේ සූත්‍රය දේශනා කළා අපි සූත්‍රවලම තව කොටසක් ආදේශ කළා ගත්තොත් අපි
එහෙම
ගන්න අදහසක් නෝ කියන්නේ අපි කියමු එතෙන්දී අපිට මෙහෙම කෙරුවොත් කරන්න පුළුවන් මොකද කියන්නේ සම්මාදිටි සූත්‍රේ අකුසලං ච පජානාති අකුසල මූලං ච පජානාති කුසලං ච පජානාති කුසල මූලං ච පජානාති එත්තවතාපි කෝ ආවසෝ අරිය සාවකෝ සම්මාදිටි හොති. ආ මුද්‍රජානනා එකක් ගන්න අපි අර වගේ සූත්‍රයක මාර්ගයේ සම්බන්ධ දර්ශනයේ සම්බන්ධ තියෙන කොටසක් අරගෙන මේකේ අන්තිමට සම්බන්ධ කරනවා. සම්බන්ධ කළා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අකුසලංච පජානාති අකුසලයේ දන්නවනම් අකුසල මූලංච පජානාති අකුසල මූලිය දන්නවනම් කුසලංච පජානාති කුසලයේ දන්නවනම් කුසල මූලංච පජානාති එපමණකින් සම්මාදිට්ඨි වෙයි කියලා. එතකොට ඇයි කොහොමද මේ වෙච්ච අකුසලය අපායගාමී නොවි ඉබඳු අකුසලයක් කරන කෙනාටත් විමුක්තියකට යන්න මාහොත තියෙන්නේ කොහොමද කියලා එතනින්ම නැගිටවලා ගන්න පුළුවන් අපිට. හොඳයි, අපි අතින් වෙච්ච අපි අතින් කරන අකුසලයේ අපි ඉසල දැන ගන්නවා මොකද්ද අකුසල. ඒ කියන්නේ අපි කියමු කයින් කරන වැරදි තුනක් තියෙයි. ප්‍රාණඝාත, හොරකම් කිරීම, කාම වර්ධ හැසිරීම කයින් කරන වැරදි තුනක් තියෙනවා. එතකොට බොරු කියන බොරු කේලං හිස් පරුස වචන කියලා වචනෙන් කරන වැරදි හතරයි. ඒ වගේම දැඩි ලෝභය, දේශය, මිච්ඡා දෘෂ්ටිය කියලා මනසෙන් කරන වැරදි තුනයි. එතකොට මෙන්න මේ හිතකය වචනයකින් තුම්බලේ වැරද්දට පෙනෙන අකුසල කියලා. අකුසලංජ පජානාති කියනකොට මෙන්න මේවා අකුසල ධර්ම, දක්ෂ නොවුණු දේවල් කියලා හඳුන ගන්නවා නම් කෙනෙක්. ඊට පස්සේ අකුසල මූලංජ පජානාති. එතකොට මේ අකුසල ඇති වෙන්නේ මෙන්න මේ අකුසල මූලයන්ගෙන් නේද කියලා හඳුන ගන්නවා නම්. ඒ කියන්නේ ඊට පස්සේ අපි කියමු හොරකම් කරන මේ ප්‍රාණඝාත කියන එක. ඊගාවට නෙමෙයි සමාවෙන්න මේ හොරකම් කරන එක, කාමයේ වර්ධව හැසිරෙන එක, බොරු කියන එක, ලෝභ සහගත සිතින් කරන වැරදි. ලෝභය තමයි මේ අකුසල තුනට මුල. ඊට පස්සේ ප්‍රාණඝාත කේලම් කියනවා, පරස වචන කියනවා කියන තුනේ වැරද්දට හේතුව ද්වේෂ අකුසල මූලය. ඊගාවට හිස් වචන කතා කරනවා කියන එකට සම්පලප්පප. එතකොට මෝහ කුසල මූලය. මේ කය වචන දෙකේ වැරදි හත ලෝභ දේශ මෝහ කියන අකුසල මුල් තුන නිසයි වෙන්නේ කියලා හඳුනගත්තාම එයා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියනවා. මේ අකුසල ටික ගාවට අපි කියමු අවිජ්ජා කියනවනම් ඒද ලෝභ සහගත. ව්‍යාපාද කියනවනම් ඒ ද්වේෂය. එතකොට මිච්ඡා දිට්ඨියක් තියෙනවනම් ඒද මෝහය. මේ හිතකය වචනය කියන තුන් තුරේම වැරදි ටිකක් තියෙනවා. ලෝභ දේශ මොහයි එකට හේතු කියලා හඳුනගත්තාම එයාට මේ සීලය පිළිබඳව හේතුඵල ධර්මයක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් පුද්ගලයේ අකුසල ධර්ම කරනවවත් නොකර ඉන්නවවත් නෙමෙයි, සීලය කියන ධර්මතාවය මේ දුස්සීලකම කියන එක ඇත්තටම අලෝභ අද්වේෂ අමෝහ නැමති හේතුවක මේ ලෝභ දේශ මෝහ නැමති අකුසල හේතුවක ඵලයක් හැටියට එයට හම්බ වෙනවා. ඊට පස්සේ කුසලංච පජානාති කියලා කියනකොට කුසල් කියලා කියන්නේ ඉහතකේ අකුසලයෙන් වෙන්වීම කුසල්. ඒ කියන්නේ කයින් කරන වැරදි තුනෙන් වෙන්වීම, වචනෙන් කරන වැරදි හතරෙන්, මනසෙන් කරන වැරදි තුනෙන් වෙන්වීම තමයි කුසල් කියලා කියන්නේ. එතකොට ඒ කුසලයට හේතුව, ඒ කියන්නේ අපි කියමු අලෝභයේ තියෙන තැනක හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා කියන ධර්මතා තුනට ඉඩ නැහැ. අද්වේෂයේ නැමැති සිත් උපදින කල්හි අද්වේෂයේ තියෙන තැනක ප්‍රාණඝාතය, ඒ වගේම පිසුමා වාච, ඒ කියන්නේ කේලම් කීම, පරුස වචන වගේ කියන ධර්මතා වලට ඉඩ නැහැ. ඒ වගේම මෝහය, මේ අමෝහය තියෙන තැනක හිස් වචන වලට ඉඩ නැහැ. ඒ වගේම අලෝභයේ තියෙන තැනක මිච්ඡා අභිජ්ජාවට ඉඩ නැහැ. ඒ වගේම අද්වේෂයේ තියෙන තැනක ව්‍යාපාදයට ඉඩ නැහැ. ඒ වගේම අමෝහයේ තියෙන තැනක මිච්ඡා දිටියට ඉඩ නැහැ. කය, වචනය, හිත කියන මේ තුන්දොරට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු තුන තිබුණාම අර අකුසල ටික අතහැරෙනවා කුසල දීම කියලා පෙන්වලා. එතකොට මේ වගේ අකුසලයේ උනත් අකුසලයේ ඇති කරන හේතු ටික පෙන්වලා, මේ හේතු ටික ලෝභ දේශ මොහයි. ඒ ලෝභ දේශ මොහ කියන හේතු ටික නැති කළොත් නැති කරන්න වෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල හේතුවකින්. ඒ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල හේතු ටික යුක්ත වෙනකොට අර කය වචනය කියන තැන තියෙන අකුසල ටික අතහැරීමම කුසල් කියලා පෙන්නලා, මෙන්න මේ වගේ මේ අකුසලය ගැන, අකුසල ඇති වෙච්ච හේතු ටික ගැන, කුසලය ගැන, කුසලය ඇති වෙන හේතු ගැන අවබෝධයක් ඇති කරගෙන අකුසල කියන ධර්මතා දුරු වෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල්සිත ඇති වෙන කල්හි. එහෙනම් නිතරම මේ වගේ කුසලසිතකින් කටයුතු කළා මෙන්න මේ අකුසල වෙච්ච වෙන වන්නා වූ අකුසල ධර්මෙන් මිදෙන්න පුළුවන් නේද කියන දර්ශනය ලැබෙනවා. අනේ දර්ශනය තියෙන නිසයි අපිට මෙන්න මේ නියතියක් හැටියට අකුසල ධර්ම කෙරුණත් අකුසල ධර්ම කෙරුණු එක අපායගාමී දක්වා නියතියකින් පනවන්නේ නැත්තේ පනවන්න බැරි කෙනෙක් නිසා නෙවෙයි, හේතුඵල ධමයක් නිසා. මේ හේතු ටික අයින් කළා කුසල හේතුවක් එතෙන්ට තැබුවොත් එයින් උපදින ඵලය හෙට දවසේ කුසල සහගත වෙන නිසා කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ.
එහෙමයි සන්නස. අනේ සාදු සාදු බොහොම පිං සන්නස මතක් කළාට.
එතකොට ඔය වගේ සූත්‍ර දේශනාව කළ දේශනාව අන්තිමේදී ඒ වගේ මාතෘකාවට ගෙනල්ලා ඊට පස්සේ අපි කියමු කියනං අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලය. එතකොට මේ ලෝභ දේශ මොහ කියන අකුසල මුල් ටික අතහැරෙන්නේ එතකොට අකුසල අතහැරෙන අකුසල මුල් ටික නිසායි. ඊට පස්සේ කුසලයේ උපදින්නේ කුසල මූලය නිසායි. අලෝභ අද්වේෂ අමෝහ කුසල මූලය. කුසල මූලය කියන එක ඇති වෙන මොකේද? සම්මා දිට්ඨියත් ඇති හැටි දැක්කහම. කියලා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අපිට ඒක ලෝකෝත්තර වශයෙන්ම පෙන්වන්න පුළුවනි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිසාම මේ සම්මා වාචා කම්මන්තා ජීව කියන අංග ටික ගොනු වෙන ආකාරයට එතෙන්දී දර්ශනාත්මක තැනකින්ම පෙන්වන්න පුළුවන් අපිට එතෙන්ට අරගෙන ඇවිල්ලා. අනුක්‍රමයෙන් සූත්‍ර දේශනා වහරහා සම්මා දිට්ඨිය තියෙන තැනට අරගෙන ඇවිල්ලා සම්මා දිට්ඨිය කියලා කියන්නේ නැත්තම් අලෝබද්දිස අමෝහ කියන කුසල හේතු ටික තියෙන තැනට ගෙනල්ලා කුසල හේතු කියලා කියන්නේ මොකද්ද කියලා සම්මා දිට්ඨිය මුල් වෙච්ච මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඉතින් අරගෙන අපෝ මාර්ගය පනවන්න පුළුවන්. මේ අන් ඒ විදිහට හදාගත්තාම හොඳ වෙයි කියලා මට හිතුණා.
එහෙමයි එහෙමයි සානේ. සාදු සාදු සාදු.
එතෙන්දී ඇත්තටම අර හැම වෙලාවෙම වෙච්ච අකුසල ධර්මයක් හෝ කරන කුසල ධර්මයක් ඒකාන්ත කොට සුගතියටම යනවා හෝ ඒකාන්ත කොට දුගතියටම යනවා කියලා නියතියකින් පනවන්න බැරි මෙතන ඒ කුසල අකුසල කර්ම තුල අපි පුද්ගල භාවයක් පැවැත්වුවට පුද්ගල භාවයකින් හිතාගෙන හිටියට යථාර්ථයේ හේතුඵල ධර්මක් නිසා එබඳු හේතුව අයින් වෙන විදිහට යට වෙන විදිහට වෙන හේතුවක් බලවත් වේදුනොත් අර ඵලය වෙනස් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පැහැදිලි කළේ හේතුඵල ධමක කියන පුද්ගලයෙක් නම් අපි කියමු මෙන්න මේ පුද්ගලය හොඳමයි කියලා කිව්වේ හැකි. පුද්ගලයෙක් නම් මෙන්න මේ පුද්ගලය නරකමයි කියලා කිව්වේ හැකි. නමුත් කිසි වෙලාවක අපිට පුද්ගලයෙක් හොඳයි හෝ නරකයි කියලා මනින්න බෑ. පුද්ගල භාවයකින් මනින්න ගියාම බොහෝ වෙලාවට අපි යථාර්ථයට සාධාරණයක් කරන්නේ නැහැ. ඇත්තටම යම් කිසි කෙනෙක් අතින් වැරදි කෙරෙන්න පුළුවන්. වැරද්දක් කළොත් ඒ වැරද්ද දිහා බලලා මේ පුද්ගලයා මහා නරකමමයි කියලා කියන්න බෑ. මොකද එයාටින් හොඳ දෙයක් වෙන්න පුළුවන්. හොඳ දෙයක් වෙනවා දැකලා මේ පුද්ගලයා හොඳමයි කියලා අපිට කියන්න බෑ. නරක දේවල් වෙන්න පුළුවන්. එතකොට එතනදී අපි පුද්ගල භාවයෙන් හිටියාම හැම වෙලේම ගන්න විනිශ්චය සාධාරණ වෙන්නේ හොඳම හෝ නරකම හෝ කියලා තමයි අපි තීරණය කරන්නේ. නමුත් ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල සහගත සිතක් උපන්නාම ඒ සිත නිසා යමක් හිතුවොත් යමක් කිව්වොත් යමක් කළොත් ඒ හිතින් කියින් කිරින් අකුසල සහගතවමයි. ඒ වගේම අලෝභ අද්වේෂ අමෝහ කියන තුන් ආකාර කුසල සිතක් උපන්නොත් ඒ කුසල් සහගත සිතින් අපි හිතුවොත් කිව්වොත් කළොත් එතකොට කුසල් සහගතමයි. අපි අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් සිත ඉපදිලා හිතන කමක් හෝ කියන කමක් හෝ කරන කමක් තියෙන තැනක බලාගෙන තමයි හොඳ පුද්ගලයෙක් කියලා පනවලා තියෙන්නේ. ඒ මොහොතට අකුසල සිතක් ඉපදිලා ඒ උපන්න අකුසල සිතින් ලෝභ හෝ ද්වේෂ හෝ මෝහ හෝ කියන තුන් ආකාර අකුසල සිත නිසා ඒ අකුසල සහගත සිතින් කියින් කිරින් කරන තැන බලාගෙන තමයි අපි නරක පුද්ගලයෙක් පනවලා තියෙන්නේ. නමුත් කුසල සිත නිසා මෙබඳු හිත කය වචනය කියන ධර්මතා තුනෙන් යහපත් දේ වෙනවා නේද කියලා අපිට දකිනවනේ. ඒ කියන්නේ අපිට ඇත්තටම හොඳ අහවල් පුද්ගලයා හොඳයි කියලා පුද්ගල භාවයෙන් දකින තැනක අපිට දකින්න පුළුවන් නම් අලෝභ සහගත අද්වේෂ සහගත අමෝහ සහගත සිත් උපන්න එකේ ප්‍රතිඵලය නේද එතන කුසල සහගත නැත්නම් යහපත් වූ දෙයක් හිතන යහපත් වූ දෙයක් කියන යහපත් වූ දෙයක් කරපු බව කියලා අපිට දකින්න පුළුවන්. ඒතකොට පුද්ගල භාවයේ ඉක්මෝ ධර්මතාවයක් දකින්න පුළුවන්. ඊට පස්සේ කොතනක හරි අපි නරකයි කියලා පුද්ගලයේ සිහි වෙන අවස්ථාවකදී අනේ අර පුද්ගලයා හිතන දේ නම් මහා නරකයි, අර පුද්ගලයා කියපු වචන ටික නම් මහා කැතයි නේද, අර මිනිහා කරපු වැඩේ මහා බලු වැඩක් නරක වැඩක් නේද කියලා අපි හිතලා අපි ගැටෙන්නේ ඇත්තටම එතන තියෙන යථාර්ථ ස්වභාවය නොදන්න කම නොදකින කම නිසායි. අපිට පුළුවන් වුණොත් යම් වෙලාවක අකුසල සහගත සිතක් උපන්නොත් ඒ අකුසල සහගත සිතින් ඒ වෙලාවේදී යමක් හිතුවොත් යමක් කිව්වොත් කළොත් ඒක ඒ හිත කය වචනේ තුන්දර දැන් අකුසල සහගතයි නේද? එතකොට මෙතනද කෙනෙක් නරක දෙයක් කළා නෙමෙයි, ලෝභ ද්වේෂ මෝහ සහගත සිතක් උපන්නාම ඒකේ ප්‍රතිඵලයේ නිබඳු අයහපත් කාය කම්ම වෙනව නේද? මෙබඳු අයහපත් වචී කම්ම වෙනව නේද? මෙබඳු අයහපත් මනෝ කම්ම වෙනව නේද? එතකොට තමන්වත් එතකොට හොඳට පේනවා මේ ඇත්තටම මම හොඳ දෙයක් කියනවා, මම හොඳ දෙයක් කරනවා නෙමෙයි. මෙතනද මම කියලා අපි හිතාගන්න තැනද කුසල් සිතක් ඇති වුණාම මේ හිතෙන් නැවත නැවත හිතෙන්නේ කියන්නේ කරන්නේ යහපත් දෙයක්. ඒ එක හිතන කියන කරන තමන්ටත් ඒ විඥාපනය වෙන ඒ කරුණු දැනගන්න ලෝකයටත් යහපතක් නේද? ඒ වගේ මෙතනද ලෝභ දේශ මෝහ කියන අකුසල සිත් උපන්නොත් ඒ අකුසල සිතකින් හිතන කියන කරන දෙයක් තියෙනම් ඒක තමන්ටමවත් බොහෝ අයටත් අවැඩ පිණිස පවතින නේද මේ ලෝකේ හොඳ සහ නරක නැත්නම් සත්පුරුෂ සහ අසත්පුරුෂ කුසල් සහ අකුසල් නැත හරි සහ වැරදි කියලා බෙදිලා තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතාවයක් මත නේද කියන අවබෝධයක් ඇත්තටම අන්තිමට ඇති වෙන්නේ. ඔය අකුසලය මොකද්ද අකුසල මූලය ඔය වගේ සූත්‍රය බලාගෙන අපි යටට ගියාම අකුසලය මොකද්ද අකුසල මූලය මොකද්ද කුසලය මොකද්ද කුසල මූලය මොකද්ද කියලා හොයාගෙන ගියාම ඒ තුලින් අපිට හම්බ වෙනවා මේ සමස්ත සත්ව ප්‍රජාවම. ඒ කියන්නේ අපි මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා යම්තාක් පුද්ගල භාවයෙන් කතා කරන කටයුතු කරන හැම තැනකම තියෙන්නේ මෙන්න මේ වගේ ඒ හේතුඵල ධමයක් නේද. ඒ කියන්නේ ලෝකේ හොඳ සහ නරක කියලා දෙකක් බෙදලා තියෙන්නේ මේ මෙන්න මේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මෙන්න මේ කුසල හා අකුසල මුල් නිසා නේද. ඒ මත නේද කුසල කුසල් කියලා හොඳ නරක කියලා යහපත අයහපත් කියලා සත්පුරුෂය අසත්පුරුෂය කියලා යම් තාක් බෙදලා තියෙනම් බෙදලා තියෙන්නේ මෙන්න මේ ප්‍රභේදය නිසා නේද කියලා ඒ එක දෙයක් තුලින් අපි ඇති කරගන්නා වූ අවබෝධය සමස්ත ධර්මතාවයන් හරහාම දුවන නුවණක් අපිට ඇති කරගන්න පුළුවන්. අන් ඒ නිසා එයාට එපමණකින්ම ආර්ය ශ්‍රාවකේ සම්මාදිට්ඨි වෙනවා කියලා පෙන්නන්නේ. එතකොට එයාට මේ මුළු තුන් භවයේම මිනිස්සයෝ හොඳ වැඩ කරන නැත්නම් මිනිස්සයෝ හෝ නරක වැඩ කරන මිනිස්සයෝ හෝ දෙවියෝ හෝ බ්‍රහ්මයෝ හෝ වෙනුවට ඒ හැමතැනකම මේ වගේ හේතු නිසා හටගත්ත ඵලයක් හැටියට දකින්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක් පුද්ගල භාවයකින් කටයුතු කරන තැනක හොඳ කෙනෙක් ගැන හොඳ දෙයක් ගැන කියන කරන කල්හි නරක කෙනෙක් ගැන නරක දෙයක් ගැන කියන කරන කල්හි මේ හොඳ හා නරක කියන තැන බෙදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ විද්‍යමාන වෙන්නේ මෙබඳු ධර්මයක් නිසා නේද කියන නුවණකුත් එයාට ඇති වෙනවා. ඒක මෙයාට සාමාන්‍ය අපි කියමු ඒ දර්ශනය මෙයාට ගත්ත හැකි විදර්ශනාව වෙනස. විදර්ශනාව කියන්නේ නිවන් මගට කෙලින්ම ප්‍රතිපදාවක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ තව නරක පුද්ගලයෙක් එක්කයි අපිට හැම වෙලෙම තරහ යන්නේ. අපි කියමු ඔන්න දැන් හැම වෙලෙම අපිට කෙනෙක් පරුස වචනෙන් බෑන. දැන් පරුස වචනය කියලා කියන්නේ අකුසලයක්, වැරැද්දක්, නරක දෙයක්. ඒක තමන්ටත් ඒ අකු පරුස වචනේ උපද්දපු තමන්ටත් ඒ වගේ මේ වචනේ ඇසුරු කරන ජන සමාජයටමත් අවැඩක්, අනර්ථයක් වෙන්නේ. අපි බොහෝ වෙලාවට අහවල් මිනිස්සයා මට මේ වගේ පරුස වචනකින් බැන්න නේද කියලා හිතලා නිමිති අරගෙන ගැටෙන තැන දක්වාම අපිපත් වෙනවා. අන් ඒ වගේ තැන්වලටපත් වෙන්නේ නැතුව එයින් මිදී ඒ අකුසලය කියන දේම අරමුණු කරගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නයි අපිට මේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන එක පෙන්වන්නේ. කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන එක පෙන්වන්නේ. අපි කියමු අපිට බොහෝම දේශ සහගතව නැත්තම් බැනපු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතෙන තාක් අපිට පටිග නිමිත්තක් තියෙයි. ඒ අකුච්චි මං අවදි මං අජිනි මං කියලා අහවලා මට බැන්නා, දොස් කිව්වා, මේ වගේ නිඳා කෙරුවා, අපහාස කෙරුවා, මම ඔකට හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඔය විදිහට අපි හිතන්නේ. නමුත් එතනදී අපි ගත්තොත් නිකමට කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන් නම් ඇත්තටම මේ මට්ටමට හිත හදාගන්න ඕනේ. අපි නිකමට යථාර්ථ වශයෙන් බැලුවොත් ඇත්තටම බණ භවනා කරන කෙනා කියන්නේ, ඊතර වෙන්න හදන කෙනා කියන්නේම ටිකක් හරි ඒ හිත ඒ අවස්ථාව නුවණින් මෙනෙහි කරලා බලනවා. ලෝකයා තරහ පුද්ගලයෙක් ගැන මට බැන්න අහවලා මේ කියලා පටිගචිත්තේ නැවත නැවත පවත්වන තැනකම ශ්‍රුතව තාරී ශ්‍රාවකය මොකද කරන්නේ? ඇත්තටම රූපය කියන එක ගත්තාම කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කුණු පොලස් ටික. ඒ රූපේට හිතන්න කියන්න කරන්න මොකුත් බෑ මලමිණියක් බඳි. හරි. ඒ බඳු කය ඇසුරු කරගෙන පවතින සිතේ අකුසල සහගත නැත්නම් අයෝනිසෝ මානසිකාර්ය නිසා උපන්න අකුසල සිත නිසා නේද මේ වගේ ද්වේෂ සහගත වචන ටිකක් පිට වුනේ. එතකොට මොකද අකුසල අලෝභ කියන ද්වේෂ කියන පටිග සිත නිසායි ඇති වෙන්නේ කියලා අපි දැක්ක සත්තු මරනවා කියන කයින් කරන වැරද්දත් ඒ වගේම කේලම් කීම පරුස වචන මේ කියන ටිකත් එතකොට දැන් මේ පරුස වචන කියන ටිකට හේතුව ද්වේෂ කියන අකුසල මූලිය නිසා කියලා දැක්කහම මෙබඳු සිතක් උපන් නිසා ඒබඳු වචන ටිකක් කතා කළේ හරි ඒ සිත නිරුද්ධ වෙනකොටම ඒබඳු වචනේ ඇති කරපු සිත නිරුද්ධ වෙනකොට ඒ වචන ඉවරයි හොඳයි ඊගාව මොහොතේ කුසල් සිතක් ඇති වුණොත් මම බැනපු මට බැන්න මහා නරක කැත විදිහට බැනපු මිනිහා කියලා මම පෙන්වන්නේ කාටද අත දික් කරන්නේ කාටද ඒ කෙස්ලොම් නියද තම්මස් නහර කියන කුණු පොකොලස් ටිකටද බැරි වෙලා ඒ මනුස්සයා ඊගාව මොහොතේ උපදින කුසල් සිතක් තිබුණොත් මල් ටිකක් අරගෙන පන්සල් යයි බුදුන් වඳි එතකොට බුදුන් වඳින්න පන්සල් යන ඒ මනුස්සයාටත් මම අරමට බැන්නා කියලා අරමට පරස වචන බැන්න මිනිහා කියලා අත දික් කරනවා නම් හරිද ඈ ඇත්තටම මට පරස වචනින් බැන්න කෙනා දෙය ඉන්නේ කියලා අපිට හිතන්න පුළුවන් ආන් ඒ වගේ හිතන්න ගොඩාක් ගැඹුරු යථාර්ථයක් අපිට අරගෙන දෙනවා මේ වගේ සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ ඒ වගේ අකුසලයක් කළා තකුසලයේ කියන තැනකින් නියතියක් හැටියට අපායගාමී පනවන්න බෑ කියන තැනක් තියෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයන්ට ඉඩ තියෙන හින්දා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපිට බැන්නාම ඒ බැන්න කියන තැන ඇති වෙච්ච හේතු ටිකත් ඒ හේතු නැතිනකොට ඒ සිද්ධාන්තය නිරුද්ධ වෙච්ච බවත් එබඳු චිත්තචෛසික ටිකකට ඉඩ තිබ්බු කය මොන විදිහට සම්බන්ධ නැති බවත් දැන ඇති දෙවනියට කුසල් සිත නිසා මල් ටිකක් අරගෙන ඒ යන පන්සලට යන මිනිස්යා දිහත් අර මට බැනුක් මිනිහා නේද කියලා බලබලා ඉන්න පැවැත්මක් අපි ගාව තියෙන්නේ. ඉතින් එබඳු මට්ටම නිසායි හැමදාම රාග දේශ මොහ නිතティම් අපි ගාව පවතින්නේ. ඉතින් ඒ වගේ මට්ටමක් පවත්තන්න බැරි වෙන්නයි මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන මේ සූත්‍ර අපි ඉගෙන ගන්නෙ සූත්‍ර බුදුරජාන් වහන්සේ කතා අනුසාරයෙන් යථාර්ථයන් පෙන්වන්නෙත් මෙන්න මේ වගේ තැන් පෙන්වන්න. ඉතින් ඇත්තටම මම මේ පෙන්වපු ක්‍රමෙ නෙමෙයි ඊට වඩා බොහෝ යථාර්ථවාදී ඊට වඩා ගොඩාක් ගැඹුරු ගිය ක්‍රම ඇති. නමුත් මට හිතෙනවා මේ සූත්‍රයක සාමාන්‍ය පුද්ගල මට්ටමේ අපිට අකුසල කර්ම කරන කෙනා අපායට යනවමයි කියනකොට ඒකනේ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ ඒක වළක්වලා ඒක අනිවාර්ය නියතියක් කොට දරන්න බෑ වෙනස් වෙන්නත් පුළුවන් කියලා පෙන්නන තැනකදී ඒ මෙන්න මේ වගේ දර්ශනාත්මක පැත්තක් තියෙන නිසායි කියන ටිකක් පෙන්වන්න ඕනේ. පෙන්නලා අපිට එදිනෙදා ජීවිතයේ මොහොතක හරි අවබෝධයක් හැමදාම පුද්ගලයෙක් බැනපු පන්සල් යද්දි බැනපු පුද්ගලයා සිහි වෙන අපිට පන්සල් මේ දානයක් දෙන්න යනකොට දාන පොලේදීත් අපිට ගහපු අපිට හින්ට් එකක් ගහපු අපිට වැරදි කරපු පුද්ගලයෙක්ව දැකලා තරහ ගන්න පුළුවන් අපිට. ඒක විනයක වැරදි එහෙම වෙච්ච එක වැරදි කියලා එකවත් තේරෙන්නේ තාම අපිට කරන්න බැරුව ඇති දක්ෂ නැතුව ඇති. අපි තාම පන්සල් යන මිනිහා දිහා බැලලා මට බැනුපු මිනිහා කියලා කියයි දාන දෙන අවස්ථාවේදී මට ගහපු මිනිහා මට වැඩ කරු මිනිහා කියලා තාම හිතයි. නමුත් එබඳු හිතක් උපදින එකත් වැරදි කියන එක තාම නවත්ත ගන්න බැරුණාට එබඳු හිතක් මාතුල උපදින එකත් වැරදි. නමුත් මේ හැමතැනකම දැන් තියෙන ඇත්ත මේකයි කියන එක හරි අපිට ටිකක් හරි තේරෙනව නම් ඒ කියන්නේ අවිද්‍යාව මොහොතක් හරි අඩු වෙනවා. දශමයක් හරි අඩු වෙනවා. ආන් ඒ වගේ අවිද්‍යාව දශමෙන් දශම ටිකෙන් ටික අඩු කළා විමුක්තියකට ගණ්ඩයි ඒ ලෝකයාව නිවම්මකට ගණ්ඩයි මේ හැම තැනකින්ම තියෙන. ඉතින් ඔය සූත්‍ර වලත් අන්තිමට අපි කෙටි කළ කැටි කළ ටිකක් හරි දක්ෂ වෙන්න ඕනේ මේ වගේ පැත්ත ටිකක් හරි පෙන්වන්න. දැන් මේකදී මම කියන්නේ මේ දක්ෂයි කියලා පුළුවන් කියලා. නමුත් මේකත් වඩා හොඳට මේ කරුණු කාරණා පෙන්වන්න දක්ෂ වෙන්න ඕනේ. ආන් ඒ වගේ පැතිකඩක් තිබුණොත් පින්නුවොත් තමයි ඒ අවබෝධයත් එක්ක අපේ ජීවිතයට ටික ටික හරි අවිද්‍යාව අඩු වීමක් වෙනවා. ආන් ඒ වගේ අවබෝධයක් ලැබෙන්න තමයි අපි මේ සූත්‍ර සාකච්ඡාවන් ඒ වගේම දහම් කරුණු කතා කරනව කරන්නේ. ඉතින් අන්න ඒ වගේ එතෙන් තමයි අරගෙන යන්න බලාගෙන අපි කටයුතු කරන්න ඕනේ. අර අපි සද්දසපුදිහක බොහෝම ශ්‍රේෂ්ඨයි බොහොම හොඳයි. එතෙන්දී මම දැක්කේ අඩුවක් නෙමෙයි චුට්ටක් අඩුවක් නෙමෙයි මේ ඒක අවසන් වුණා නම් මෙන්න මේ වගේ එදිනෙදා ජීවිතයෙන් Tamanට දකින්න කෙනෙක් කෙනා අහන කෙනාට චුට්ටක් හරි අවිද්‍යාව අඩු වෙන විදිහට දර්ශනය මතුවෙන තැනකටත් ගෙනල්ලම නතර කරන්න කටයුතු කළා නම් තව ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වන නිකම්ම මම අදහසක් හැටියට පෙන්න්නේ මේ ටික මට හිතුණා මේ කරපු දේශනාව බොහොම ශ්‍රේෂ්ඨයි ඒක අතිශ්‍රේෂ්ඨ වෙනවා මෙන්න මේ වගේ තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා විස්තර කළා දර්ශනාත්මක පැත්තකින්ම කෙනෙකුට ටිකක් හරි මොහොතක් හරි හිතන්න පුළුවන් තැනකට මාර්ථය පෙන්වලා නතර කළා නම් වටිනවා කියන අදහස
එහෙමයි සානි බොහොම පිං සානි මතක් කළාට සානි
හරි එහෙනම් අපි කතා කරමු එක බොහොම හොඳයි බොහොම ශ්‍රේෂ්ඨයි අපි ඉදිරියේදී බොහොම ටික ටික කතා කරමු මේ ඔහනම් අද දවසේදී සාකච්ඡා ඉවරයි නේද සද්දද මම වඩින්න මම අහගෙන හිටියා මේ ටිකම අද සමුද්‍රේ නම් පින් දීලා අවසන් කරන්න අපි පුළුවන් වුණත් හෙට දිහ ධර්ම සාකච්ඡාවක් කරමු තාම කියන්න බෑ කට්ටිය කෝපරත් එකක් අවදියෙන් ඉන්න මට නිකන් අදහසක් තියෙනවා භවන සම්බන්ධව ටිකක් කතා කළොත් කියලා දුන්නොත් හොඳයි කියලා අපේ දේශප්‍රිය මහත්තයත් මට අදහසක් හැටියට මතක් කරලා තිබුණා ස්වාමීන් වහන්සේ දර්ශනයක පිටලා ප්‍රතිපදාවක් හැටියට මේක කරගෙන යන හැටි පැහැදිලි කරලා දෙනවා නම් මේ කාලෙදී බොහොම වටිනවා මේ ගෙවල් වල ඉන්න අයට කියලා අපේ දේශප්‍රිය මහත්තයත් නිතරම මට නොයෙක් විදිහට මේ කටිර බණ දහම් කියලා දෙන්න ධෛර්යමත් කරන එක එක ක්‍රම කියලා දෙනවා ඉතින් මට හිතුණා ඇත්තටම මේ කාලේදී හැම කියලා දෙනවා නම් හොඳයි කියලා මටත් හිතුණා. හෙට පුළුවන් වෙන්න පුළුවන් උත් හෙට හරි ඔය වෙලාවක හරි අපි ටිකක් කතා කරමු. එහෙනම් අනේ බොහොම පිං සද්දද නඳුරු වහන්සේට.
එහෙමයි සාරි ඔබ වහන්සේට බොහොම පිං සාරණා සර්.
තෙරුවන් සරණයි.
එහෙමයි.
හැම දිනකටම තෙරුවන් සරණයි මේ සද්දද නඳුරු එහෙනම් පිං දීලා අවසන් කරමු.
එහෙමයි සාරි එහෙමයි. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. පළමුවෙන් අපි මේ විදිහට අද ධර්ම කරුණු කතා කරලා ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේත් ඒ දහම් කරුණු ටික මතක් කරලා මේ විදිහට රැස් කරගන්න තේදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපි පළමුවෙන්ම සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ඒ පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය අද මේ වෙලාව වෙනකොට මුළු ලෝකයක්ගේම අවධානය යොමු වෙලා තියෙන මේ වසංගතයට ඒ පැත්තෙන් දෙවියන්ටත් යම් රැකවරණයක් දෙවියන්ටත් යම් ආශිර්වාදයක් කළා මේවා දුරු කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මේ අප සිද්ධ කරගත්තා වූ ඒ සීලෝම පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ දෙවියන්ට පුළුවන් උපරිමය මේ ශාසනය රැකගන්නට මේ මනුස්ස ජීවිතවල තියෙන වටිනාකම රැකලා මේ පරිසරයන් සෝදනයට පත් කරන්නට අවශ්‍ය කරන ඒ කටයුතු සිද්ධ කරන්නට මේ අප විසින් සිද්ධ කරගත්තු පුණ්‍ය ශක්තියත් හේතු වෙලා දෙවියනොත් ආශිර්වාද කරත්වා කියලා අපි කවුරු සාදු කියලා ආශිර්වාද කරමු සාදු සාදු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඒ වගේම ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය පරලව යන්නට යෙදුන පරම්පරාගතව සංසාරගතව මිය ගියා වූ සියලුම ඥාති වර්ගයාට ඒ ශාසනික වශයෙන් ඥාතිත්වයන් දරන්නට යෙදුන ඒ වගේම යම් ආකාරයක ඥාතිත්වයක් දරන්නට යෙදෙන යම් ඥාති පිරිසක් වේ නම් ඒ හැම දිනෙකටම ඒ වගේම අපි සීලෝම ස්වාමීන් වහන්සේලා නමින් අපවත් වන්නට යෙදෙන යම් සංඝ පීඨුන් වහන්සේලා සිටිනවා නම් ඒ සීලෝම සංඝ පීඨුන් වහන්සේලාත් මේ වෙලාවේ අපි සිහිපත් කරමින් ඒ හැම දිනාටම මේ සිද්ධ කරගත්තු පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු සාදු 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 ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගත් මේ සියලුම පුණ්‍ය ශක්තිය කුසල ශක්තියේ බලයෙන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපිට නිරන්තරයෙන් දහමෙන් අවවාද අනුශාසනා කරමින් දහම් මග යන්නට නිරන්තරයෙන් මග පෙන්වීම සිද්ධ කරන ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේව ඉතින් අපි උන්වහන්සේටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබිලා ස්වාමීන් වහන්සේත් මේ ජීවිතය තුළදීම උපරිමයෙන් කැප වෙලා මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේගෙත් ඒ බලාපොරොත්තු මේ ජීවිතය තුළදීම කොහොම හරි ධර්ම අවබෝධය තුළ මේ ශාසනය තුළ විශාල මෙහෙවරක් සිද්ධ කරන්නට. ඉතින් අපි උන්වහන්සේටත් ආශිර්වාද කරමු. ඒ උතුම් වූ ධර්ම අවබෝධය කෙලවර නිවනින් සැනසීම පිණිසම මේ සියලුම පුණ්‍ය ශක්තිය උන්වහන්සේටත් ආශිර්වාදයක් උපකාරයක්ම වේවා කියලා සාදු සාදු සාදු. ඒ වගේම ගෞරවනීය නන්දරත් ස්වාමීන් වහන්සේ ඒ වගේම කාශ්‍යප හාමුදුරන් වහන්සේ ඒ වගේම පැරණි සේනාසනේ සුදස්සිගොඩි හාමුදුරු ඇතුළු අපට සම්බන්ධව මේ සාකච්ඡාවට සම්බන්ධ වුණ සියලුම දෙනාටත් ස්වාමින් වහන්සේලා ඇතුළු හැම දෙනාටම මේ උදා වෙලා තියෙන අවාසනාවන්ත අවස්ථාවෙන් ජයගන්නට ලෝකවාසී සියලුම දෙනාට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් අප විසින් සිද්ධ කරගත්තා වූ සිද්ධ කරගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියේ ආශිර්වාද ශක්තියේ බලයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබිලා මේ අවස්ථාවෙන් මිදීමට සියලුම ලෝකවාසී හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබිලා නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි කවුරුත් එකසිතින් ආශිර්වාද කරමු. කාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.